නැවතත් සාධනාදයක් පවත්වනවා. ප්‍රශ්න ගැටළු හුඟක් තියෙන බව දැනගත්තා. එහෙත් අපි ඒ ගැන කතා කරන්නට ප්‍රථම නැවතත් ටික වෙලාවක් භාවනාවෙහි යෙදිලා ඉන්නතුරුව යෙදෙන සම්පූර්ණ
මේ ප්‍රශ්න ගැටළු निराකරණය කරන්නට යොදා දෙන්නට පුළුවන්.
එනිසා අපි තව ටික වෙලාවක් අර සමත විපස්සනා භාවනා ක්‍රම අවශ්‍ය නම් හැකිනම් අපි කියා දුන්නු මෛත්‍රී භාවනාව අමතක වෙන්න කලින් ටිකක් ප්‍රායෝගික වෙන්න ඒ ක්‍රමය භාවිතා කරන්නත් පුළුවන්. ඉතින් කැමති කෙනෙකුට ඒ නිදහස තියෙනවා. අපි මුකුත් ශබ්ද නගලා කියවන්නේ නැහැ. අපි කවුරුත් තුන් ලෝක සැනසූ ලෝතර බුදුරජාණන් වහන්සේට තුන් ලෝකයට අමා ශාන්තියක් බඳු නව ලෝතර ශ්‍රී සද්ධර්මයට සදහම් මගින් නිවුණු සැනසුණු නිවීමේ සැනසීමේ මග යුගයෙන් යුගයට පරපුරෙන් පරපුරට රැගෙන ආර්ය උත්තම මහා සංඝරුවනට මගේ ජීවිත පූජාවෙන් වන්දනාව නමස්කාරය වේවා. දෙන නොදෙන සසර පුරා සිදුවුණු සියලු වරදට මට සමාව ලැබේවා. දෙවනුවද තෙවනුවද මට සමාව ලැබේවා. සූවිසි අනන්ත මහ ගුණ බලයෙන් යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩාවන් මගහැරි නීවරණ ධර්ම ක්ලේශ ධර්ම අකුසල ධර්ම යටපත්ව උතුම් කුසල ධර්මයන් ඉස්මතුව උතුම් දහම් මගම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් කමතහන් මෙනෙහි කරන්න කවුරුත් දැන් හොඳයි. අපිට තියෙන ප්‍රශ්න ගැටළු निराකරණය කරගෙන දහම තුල අපි දැනුවත් විය යුතු තැන් නිවැරදිව දැනුවත් වෙන්නට උත්සාහවත් වෙමු. අවශ්‍ය ප්‍රශ්න ඉදිරිපත් කළාම අපි දන්න තරමකින් සියල්ලටම උත්තර දෙන්න බැරි වේවි. දන්න ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කළ තිනවා. එක සදහවතෙක් මම හැටියට ක්‍රියා කරන්නේ අරමුණු වලින් ගන්නා සිතුවිලිද? මේ පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නය පරිමුඛයේ සිහිය පිහිට වීමෙන් සිත එකඟ කළ යුතු බව දන්නා නමුත් අප ගන්නා හුස්ම රැල්ල පංච උපාදාන ස්කන්ධයට හසු වන අන්දම භාවනාවක් හැටියට වඩන අන්දම කරුණාවෙන් විස්තර කර දෙන්න.
මම හැටියට ක්‍රියාත්මක වෙන ස්වභාවයක් පිළිබඳව අහපු ප්‍රශ්නය අපි අර එදා ගත්ත නිදර්ශනයේ උපමාවේදී අපි හොඳටම පෙන්눔 කරලා දුන්නා. සත්පුද්ගල භාවය තිබෙන දෙයක් නොව ඇති බවට ඇති කරගන්න දෘෂ්ටියක් කියලා. සත්පුද්ගල ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ දෘෂ්ටිය කියන වචනයෙන් අර්ථවත් කරන්නේ සිතින්ම හදා ගන්න කියන එක. සිතින් හදා ගන්න දෙයක්. එතකොට මම යන සංකල්පයක් නම් මම හැටියට ක්‍රියාත්මක වෙන මොනව හරි දෙයක් අපි හෙව්වොත් ඒක කවදාවත් සොයාගෙන බැරි යථාර්ථයක් වෙන්නේ නැති දෙයක් වෙනවා. මොකද යම් ධර්මතාවයක් පවතින තැනක මම යන අදහසක් නම් මම යන සංකල්පයක් නම් අපි ඒ සංකල්පය ක්‍රියාකාරීත්වයක් තුලින් බලන්න යනවනම් ඒක තවදුරටත් මිත්‍යාවෙන් මිත්‍යාවට යamak වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන කාරණාව තමයි මම කියලා පුද්ගලයෙක් කෙනෙක් ඉන්නව නොවේ. දැන් බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ අහපු හැම තැනකම
මම සත්වයා ඉන්නවද කියලා ඇහුවොත් එසේ නොයදේ කියන උත්තරයක් දෙනවා. සත්වයා නැද්ද? එසේද නොයදේ? සත්වයා ඇත්තේද වෙයි නැත්තේද වෙයිද? එසේද නොයදේ? සත්වයා ඇත්තේද නොවේ නැත්තේද නොවේ? මේ විදිහෙන් සත්වයා ඇසුරු කර සත් පුද්ගලයා කෙනා ඇසුරු කොට මොන විදිහෙන් ප්‍රශ්න නැගුවත් බුදුරජාණන් වහන්සේ එසේ නොයදෙන බව මතක් කරමින් අවසානයේ පෙන්නනවා. මෙන්න මේ බඳු පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් පෙන්නනවායි කියලා. පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් පෙන්නනවා. තව තැනක සඳහන් වෙනවා සූත්‍රයක සරියුත් මාහිමියන් වහන්සේ සමග ඇති වෙච්ච සංවාදයක්, එක්තරා භික්ෂුන් වහන්සේ නමක් රහතන් වහන්සේ පිළිබඳව. සරියුත් හාමුදුරුව ඒ භික්ෂුන් වහන්සේගෙන් අහනවා, එවත්නි රහතන් වහන්සේ කියලා කියන්නේ රූපේටද? රහතන් වහන්සේ කියන්නේ වේදනාවටද? රහතන් වහන්සේ කියන්නේ සංඥාවටද? රහතන් වහන්සේ කියලා කියන්නේ සංචේතනාවටද? රහතන් වහන්සේ කියන්නේ විඥාණයටද? මේ එක එක ස්කන්ධයන් දක්වමින් අහනවා රහතන් වහන්සේ කොයිද කියලා. අර භික්ෂුන් වහන්සේ කියන රූපේ රහතන් වහන්සේ නෙමෙයි. වේදනාව, සංඥාව, සංඛාරය, විඥාණය රහතන් වහන්සේ. එහෙනම් දැන් මෙතනත් රහතන් වහන්සේ නමක් හමු නොවන කල, රහතන් වහන්සේ පිරිනිවීමෙන් මරණයෙන් මත්තේ සිඳෙන්නේය, වෙනසෙන්නේය කියන මේ දෘෂ්ටියට එළඹෙන්නේ කොහොමද? ඒ වගේ අපි හොයන්නේ සත්පුද්ගල ආත්ම මම මගේ කියලා ගත්ත දේ දෘෂ්ටියක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළත් එය සැබෑවක්ද කර කියලා අපි විසින් පරීක්ෂණයක් කරන්නේ. අපි රූපය පිළිබඳව හොයලා බලනවා. රූපය, රූපස්කන්ධය අපි හිතමු අපි දන්න විද්‍යාව තුළ රූපය විශ්ලේෂණය කළොත් රසායනාගාරයක්, විද්‍යාගාරයක් තුළ ආධ්‍යාත්මික රූපය අපි බෙදාගෙන බෙදාගෙන වෙන් කරගෙන වෙන් කරගෙන ගියොත් අපි හිතමු මේ ආධ්‍යාත්මික කය පරීක්ෂණයකට ලක් කළොත් අපට අවසානයේට හමු වෙයි පරමාණු. බාහිරයි කියන රූපය එවඳු පරීක්ෂණයකට ලක් කළොත් ඒකත් අවසන් වෙයි පරමාණුවෙන්. ධාතුව කියන්නේ ඊටත් එහායින් තියෙන එකක්. අපි තේරෙන විදිහට කතා කළොත් පරමාණුවෙන් අවසන් වෙයි. එතකොට ආධ්‍යාත්මික දේ වේවා, බාහිර දේ වේවා බෙදාගෙන බෙදාගෙන අවසානයේ දක්වා ගියොත් අපට හමු වෙන්නේ පරමාණුව නම්. පරමාණුවද සත්වයා? පරමාණුවද මම? ආධ්‍යාත්මිකයි කිව්වත් බාහිරයි කිව්වත් පරමාණුම පරමාණුමයි. එහෙනම් අපිට හම්බ වෙන රූපය පරමාණුව නම් පරමාණුව සත්‍යය වෙන්න බෑ. පුද්ගලයා වෙන්න බෑ, මම වෙන්න බෑ. ඒ විදිහෙන් වේදනාව, සංඥාව, සංඛාරය, විඥාණය මේ විදිහෙන්ම අපි බෙදාගෙන සොයාගෙන ගියෙත් අපට හමු වෙනවා ස්කන්ධ ටික සත්ව නොවන බව, මම පුද්ගල නොවන බව. එහෙනම් ස්කන්ධ ටික ස්කන්ධ සත්වයා නොවේ නම්, ස්කන්ධ තුලද සත්වයා නොවේ නම්, ස්කන්ධයන්ගෙන් බැහැරව සත්වයා පණවන්න පුළුවන්ද? ඒ නිසා අපට මේ ස්කන්ධ හෝ ස්කන්ධ තුල හෝ සත්‍යයක් හොයන්න හම්බ වෙන්නේ නැහැ. ඒයි සත්ව යනු දෘෂ්ටියක්, පුද්ගල යනු දෘෂ්ටියක්, මම යනු දෘෂ්ටියක්. දෘෂ්ටියේ ක්‍රියාකාරීත්වයක් හොයන්න බෑ. නැවත ස්කන්ධ හැටියට බෙදා ගන්න බෑ. ස්කන්ධයන්ගේ පැවැත්ම යථාර්ථයේ පවත්න ආකාරයේ නොදන්නාකම මත වර්ධවාගත් දෘෂ්ටියක් සත්පුද්ගල කියලා කියන්නේ. ඒ තමයි අපි අර නිදර්ශනයෙන් පෙන්눔 කලේ දියමත ඇඳෙන ඡායාව ඇති තැන මල්ලෙකු දකින මල්ලෙකු පිටිබඳව අපි කතා කළේ. ලිඳෙහි බල්ලෙක් දකින බල්ලෙකු පිළිබඳව අපි නිදර්ශනයකට පෙන්වන්නේ. බල්ලා බල්ලෙක්ව ලිඳ ඇතුලේ දකිනවා. ඇත්තටම ලිඳේ පවතින්නේ මොකද්ද කියලා තේරෙනවා. එබඳු පවත්න දෙයක් යථාර්ථයක් ඇතිතැන බල්ලෙකු යන අදහස දෘෂ්ටිය හොඳට තේරෙනවා. හැබැයි ඒ හිතින් හදාගත්තට ඒ දෘෂ්ටිය තුල ගොඩනැගෙන ක්‍රියාකාරීත්වය සසර එහාට ගෙනියනවා. බල්ලාට බල්ලාට විරුද්ධව කෝප වෙනවා, දුරනවා, පොළොව පහුරු ගාමින් කායික ක්‍රියාකාරකම්, මේ කර්මයට ප්‍රතිඵල ජාතිය නිසා ජරා මරණ, ශෝක පරිදේව දුක් දුම්නස්. ඉතින් මේ වගේ ස්කන්ධයන්ගේ පැවැත්ම නොදන්නාකම මතමයි සත්පුද්ගලාත්ම දෘෂ්ටිය යෙදෙන්නේ. දැන් අපි ඇහුවොත් මේ ඉස්සරහ තියෙන ටීපෝ එක පෙන්නලා, මේ මේසෙ පෙන්නලා ඇහුවොත් මම මේ කකුලද මේසෙ, අර කකුලද මේසෙ, අනිත් කකුලද මේසෙ, අනිත් කකුලද මේසෙ කියලා මං වෙන්වෙන් ඇහුවොත් ඔබ කියනවා ඕකනම් මේසෙ නෙමෙයි කියලා එකින් එකට. එහෙනම් මේ උඩ තට්ටුවද මේසෙ? ඔබගේ උත්තරය වෙනව ඒකත් මේසෙ නෙමෙයි. දැන් පළවෙනි කකුලත් මේසෙ නෙමෙයි, දෙවෙනි කකුලත් මේසෙ නෙමෙයි, තුන්වෙනි කකුලත් මේසෙ නෙමෙයි, හතරවෙනි කකුලත් මේසෙ නෙමෙයි, පස්වෙනුව ඒ කකුල් හතර මත තියෙන තට්ටුවද මේසෙ නෙවෙයි. එහෙනම් මේසෙ මොකද්ද? එතකොට හුඟා දෙනෙක් දෙන උත්තරේ තමයි ඔක්කොම මේසෙ කියලා. ඔක්කොම එතකොට කකුලත් මේසෙ නොවන කල, දෙවෙනි කකුලත් මේසෙ නොවන කල, තුන්වෙනි කකුලත් හතරවෙනි නොවන කකුලත් මේසෙ නොවන කල, තට්ටුවත් මේසෙ නොවන කල, මේ පහ එකතු වුණාම මේසයක් හැදෙනවා. ඇත්තක්ද මේක? මේ පහම මේසෙ නම් මේ පහ ගලවලා අපි මිටියක් බැන්දොත් අඩුවක් නැතුවම කෑලි පහම තියෙනවා. පේනවද මේසයක්? එතකොට එහෙනම් මේසෙ කියන්නේ අදහසක්. කොහෙද ඒ අදහස උපදින්න ඕන? හිතේ. මෙන්න මේ අවයව ටික, මේ ආකෘතිය එහෙට ගැටෙනකොට සිතේ උපදින්නේ මේ සංඥාවටයි මේ මේසෙ කියන කල්පනාව විතර්කය වෙන නැගෙන්නේ. නාම රූප ධර්මතා දෙකක ප්‍රතිඵලයක් වෙනවා මේසෙ කියන දැන ගැනීම. ටිකක් ඒක හුඟක් කතා කරන්න ඕන, වෙන ප්‍රශ්න වලට උත්තර නැතුව යනවා. මේක ගැන කතා කරන්න ගියොත් ওই විදිහෙන් කල්පනා කරලා බලන්න, රූපයත් සත්වයා නොවන කල, වේදනාවත් සත්වයා නොවන කල, සංඥාවත් සත්වයා නොවන කල, සංඛාරයත් සත්වයා නොවන කල, විඥානයත් සත්වයා නොවන කල, එහෙනම් සත්වයා යනු කුමක්ද? අන්න ඒ සත්ව පුද්ගල ආත්ම සංකල්පයේ ගොඩනැගෙන න්‍යාය තමයි බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධයේ හැටියට දේශනා කළේ. චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති. අපිව ප්‍රමාද කරවන්නේ කොහොමද, සසරේ රඳවන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ දක්වන්නේ හොමයි. එනිසා සත්වේකු හෝ සත්වේකුගේ ක්‍රියාකාරීත්වය දකින්න එපා. සත්වයා යන දෘෂ්ටියක් දෘෂ්ටිය හඳුනගන්න බලන්න, දෘෂ්ටියෙන් මිදෙන්න බලන්න. අපි සතර සතිපට්ඨානයෙන් කරන්නේ ඒක. කායානුපස්සනාවෙන් කරන්න අපි රූපස්කන්ධය පිළිබඳව සොයනවා, පරතරටම හොයනවා. සත්වයාද පුද්ගලයාද මමද කෙනෙක්ද දෙයක්ද. වේදනානුපස්සනාවෙන් කරන්නේ වේදනාස්කන්ධය පිළිබඳව සොයනවා. චිත්තානුපස්සනාවෙන් කරන්නේ විඥානස්කන්ධය පිළිබඳව සොයනවා. සත්වයාද පුද්ගලයාද කෙනෙක් දෙයක්ද ගන්න පුළුවන්ද. ධම්මානුපස්සනාවෙන් කරන්නේ සංඥා සංඛාර කියන ස්කන්ධ දෙක විමසනවා. සත්වයා පුද්ගලයා කෙනෙක් දෙයක් හැටියට ගත හැකිද. මේ සතර සතිපට්ඨානය පනවලා තියෙන මේ ස්කන්ධ පිළිබඳව මේ ගවේෂණයට අපි කරන භාවනාව නිවැරදි නම් ඒ අවබෝධය අපට එන්න ඕන, ලැබෙන්න ඕන. එනිසා තවදුරටත් ඒ ධර්මයේ සොයමින් ඒ අදහස නිවැරදි කරගන්න බලන්න ඕන. දෙවෙනි ප්‍රශ්නය, ඒකම තව ප්‍රශ්නයක් තිබුණානේ.
පරිමුඛයේ සිහිය පිහිටුවීමෙන් සිත එකඟ කළ යුතු බව දන්නා නමුත් අපගන්නා හුස්ම රැල්ල පංච උපාදානස්කන්ධයට හසුවන අන්දම භාවනාවක් හැටියට වර්ණන අන්දම කරුණාවෙන් විස්තර කර දෙන්න.
හොඳයි. පරිමුඛයේහි සිහිය තබන බව දන්නවනම් හොඳයි. දැනගත්තට විතරක් මදි, එතන සිහිය පිහිටවන්න ඕන. එතන සිහිය පිහිටුවාගෙන නම් ආස්වාස පස්වාසය බලන්නේ. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා පරිමුඛේ සිහිය පිහිටුවා. හොඳට සිහියෙන් මේ සතිපට්ඨාන සූත්‍රය සිහි කරන්න ඕන. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. මොන සිහිය පිහිටවල ඉවරයි දැන්? පරිමුඛේ සිහිය පිහිටවල ඉවරයි. ආයි සිහිය ගැන කතා කරන්න දෙයක් නැහැ අපිට. සිහිය කියන තැන එතනින් යුක්ත වෙන්නට ඕන. ඊළඟට සෝ සතෝව, ඔහු සිහි ඇතිවම. එතකොට සිහිය කොතනක් තියෙන කියන එක අවධාරණය කරලා ඉවරයි. තබාගත යුතු තැන සිහි ඇතිවම අස්සසති පස්සසති. එහෙනම් ආස්වාස පස්වාසය පිළිබඳව අපිට තබාගත යුතු තැන සිහිය පැවැත්වුවොත් ආස්වාසය ප්‍රස්වාසය කියන දෙක ස්වභාවික දැනුමක් වෙනවා අපිට. නිසි තැන අපි සිහියෙන් පැවැත්වුවොත්, සිහිය තබාගත්තොත්, සිහිය පිහිටි කල්හි ඒ ක්ෂණයෙහිම මේ හැපෙන දහමත් අසාගෙන තිබුණනම් ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව අසාගත් ධර්මයක් තිබුණනම් ඒ සිදුවෙන ක්‍රියාවලිය තුල ස්කන්ධ ටික බෙදා ගන්න, උපාදාන ස්කන්ධේ හඳුන ගන්න බැරි කමක් වෙන්න බෑ. ඇයි? අපට දැනීමක් තියෙනවා. දැනීමක් අපි කියන්නේ සියලු කාරණාවන් ටික ලෝකයේ තුල අපි පරිහරණය කරන දිට්ඨ සුත මුත විඤ්ඤාත මේ හතරට අයිති. දකින, අහන, දැනෙන, දැනගන්නවා. එතකොට ආනාපාන සතියේදී මේ කමඨානේදී දැනීම හෝ දැන ගැනීම කියන දෙක සිද්ධ වෙනවා. මූලිකව දැනීම. එතකොට අපට දැනෙනවා යමක්. ආස්වාස වන බව, ප්‍රස්වාස වන බව දැනෙනවා. දැනෙනවා කියන තැන, දකිනවා කියන තැන ස්කන්ධ පහ යෙදලා තියෙනවා නම්, අහනවා කියන තැන ස්කන්ධ පහ යෙදලා තියෙනවා නම්, දැනෙනවා කියන තැනත් ස්කන්ධ පහ යෙදලා තියෙනවා නම්, කායත් පහසත්, කාය විඥානයත්, කාය ස්පර්ශයත්, කාය ස්පර්ශයෙන් හටගත් වේදනා, සංඥා, කල්පනා මේ ටික යෙදලා තියෙනවා නම්, එතකොට මේ ස්කන්ධ ඇති කල්හි මේ දැනීම, මේ ස්කන්ධ නිරුද්ධ වෙනකොට දැනීමද නිරුද්ධ වෙන්න ඕන. ස්කන්ධ නිරුද්ධ වෙලා දැනීම පවතින්න බෑ. එහෙනම් අපි ආස්වාසයෙන් ප්‍රාස්වාසයට අපේ දැනුම අපේ දැනීම මාරු වෙනවා කියලා කියන්නේ හටගත් ස්කන්ධයන්ගේ නිරෝධයක් ඒ තුල තිබෙනවා. නමුත් අපි ඉස්සෙල්ලා ඒ බඳු ගැඹුරකට ගවේෂණය කරන්න බැහැ. මෙතන සිත හොඳට සවිමත් නොකොට සිත හොඳට සවිමත් කරගත්තොත් සමාධිමත් කරගත්තොත් ඒ දැනුමත් ඇතිව සමාධිමත් වෙන්න වෙන්න සිත සවිමත් වෙන්න වෙන්න අර අසාගත් ධර්මයේ තමයි ඔය සුලං රැල්ලත් එක්ක ඔය ස්පර්ශයත් එක්ක ප්‍රකට වෙන්න ඕන. ස්පර්ශයේ ඇතිකල්හි වේදනා සංඥා සංචේතනා ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව සංඥාව සංචේතනාව ස්පර්ශයේ නිරුද්ධ වෙනකොට විඳින හඳුනන කල්පනා කරන බව නැති වෙනවා. ආස්වාස වෙනවා කියලා දැනගන්න තැන දැනෙන තැන මේ ස්පර්ශයෙන් වේදනා සංඥා චේතනා දැනීම නැති වුණා කියලා කියන්නේ ස්පර්ශයේ නිරුද්ධයෙන් විඳින හඳුන්න කල්පනා කරන බවද නැති වෙලා. මම ඊයේ උපමාවක් උදාහරණයක් පෙන්නුවා විදුලි සීනුවක. විදුලි සීනුවක පරිපථය පිළිබඳව දන්න කෙනෙකුට ඇතුළත සීනුව නාද වෙනකොට එළියට ඇවිල්ලා බලන්න ඕනේ එළිය ස්පර්ශ වෙලාද කියලා. ඔහු දන්නවා එළිය ස්පර්ශ නොවුණා නම් මෙහෙම ශබ්දයක් ඇහෙන්නේ නැහැ කියලා. ශබ්දයක් ඇහෙනවා නම් එළිය ස්පර්ශ වෙලා කියලා දන්නවා. එහෙනම් ඇතුලේ ශබ්දය හට ගන්නකොට දන්නවා එළිය ස්පර්ශ වෙලා කියලා. ශබ්දේ නතර වෙනකොට දන්නවා ප්‍රයත්නින් ගත්ත ස්පර්ශය නිරුද්ධයි කියලා. ඒ වගේ අපි දැනීම හඳුනාගත්තාම අපි දන්නවා දැනීම මෙන්න මේ හේතු ඇති කල්හි මේ හේතු නැති වෙනකොට දැනීමද නිරුද්ධ වෙනවා. ඒ කියන අර ස්කන්ධ පිළිබඳව ධර්මතාවයේ පිළිබඳව හත්පස දැනුම ධර්මයේ තුලින් උපදවාගත් කෙනෙකුට හේ උපාදාන ස්කන්ධයන්ගේ පැවැත්ම ස්කන්ධයන්ගේ සමුදයත් ස්කන්ධයන්ගේ නිරෝධයත් ඒ තුල දැర్శණය කරගන්නට පුළුවන්කම තිබුණොත් දැනීමකින් අවසන් කියලා දැනගැනීමකින් අවසන් කියන නුවණකට එන්න පුළුවන් වුණොත් ඊට වැඩි දෙයක් අපිට කළ යුතු වන්නේ නැහැ. ඒ නිසා හොඳයි පරිමුඛේ හොඳට සිහිය පිහිටුවා ගන්න දැනගත්තට මදි. දැනගත් තැන හොඳට සිහිය පිහිටවන්න පුරුදු. ඊට එහාට යන්න උත්සාහ කරන්න එපා. එතන හොඳට පිහිටනකොට ආස්වාද ප්‍රසවාසය ගැන ඔබ හිතුවත් නොහිතුවත් පරිමුඛයේ සිහිය පිහිටවනකොට ඒ දැනුම ඔබට ලැබෙනවා. ඒ ස්පර්ශය හොඳට හසු වෙනවා. එතන නුවණින් දකින්න නුවණ කියන තැන පෙන්වන්නේම බුදුහාමුදුරුව ස්කන්ධයන්ගේ උදේවැය. සම්පජාන නුවණ කියන වචනයෙන් දක්වන්නේම ස්කන්ධයන්ගේ උදේවැය. එතකොට ඔබට හමු වේවි ඒ ස්පර්ශයත් එක්ක ඒ ධර්මතාවය.
කර්සාණන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය අහන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇතිකර ගැනීම සඳහා සතර සම්‍යක් ප්‍රදාන දියුණු කළ යුතුයි සතර සතිපට්ඨාන දියුණු කළ යුතුයි පංචේන්ද්‍රිය දියුණු කළ යුතුයි පංච බල දියුණු කළ යුතුයි මේවා ගැන කෙටියෙන් හෝ පැහැදිලි කර දෙන්නේ නම් මැනවි.
ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදවා ගැනීම සඳහා ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදවා ගැනීම සඳහා සතර සතිපට්ඨානය ඡන්ද චිත්ත විරිය විමංසා සතර ඉද්ධිපාද
සතර සම්‍යප්පදාන පංච ඉන්ද්‍රිය පංච බල බුද්ධංග ධර්ම මේවා වඩන්න ඕන කියලා ඒවා සම්පූර්ණ කළාට පස්සේ ලෝකෝත්තර මාර්ගයේ උපදින්නේ කියලා හිතෙන්න පුළුවන් කෙනෙකුට. නමුත් අනුපිළිවෙල දක්වලා තියෙන හැටි බැලුවාමත් එහෙමයි. සතර සතිපට්ඨානය පටන් අරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අවසන් කළා තියෙනවා සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. ධර්මයේ තුල අපි වෙන් වෙන්ව හඳුනාගත යුතු තැන් තියෙනවා. අපි ඊයේ යන්තමට මතක් කිරීමක් කළා. අපි කළ යුතු සමස්ත වැඩපිළිවෙල අවස්ථා තුනකින් දක්වනවා. චතුරාර්ය සත්‍ය අවබෝධය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී අපි නිතර කියවෙනවා. තිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දර්ශනං. යථා භූත ඥාන දර්ශනයේ 12 ආකාරයකින් වට තුනකින් සම්පූර්ණ වෙන්න ඕන කියලා. මොකක්ද මේ වට තුන 12 ආකාරය? සත්‍ය කෘත්‍ය කෘත. දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥාන, සමුදය සත්‍යයේ සත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ සත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ සත්‍ය ඥාන. දුක්ඛ සත්‍යයේ කෘත්‍ය ඥාන, සමුදය සත්‍යයේ කෘත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ කෘත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ කෘත්‍ය ඥාන. දුක්ඛ සත්‍යයේ කෘත ඥාන, සමුදය සත්‍යයේ කෘත ඥාන, නිරෝධ සත්‍යයේ කෘත ඥාන, මාර්ග සත්‍යයේ කෘත ඥාන. කෘත ඥාන කියලා කියන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කළා, දුක්ඛ සත්‍ය පිරිසිඳ දැක්කා, සමුදය සත්‍ය ප්‍රහාණය කළා, නිරෝධ සත්‍ය සාක්ෂාත් කළා, මාර්ග සත්‍ය වැඩුවා, තව කළ යුත්තක් නැහැ කියලා අවසන් වෙච්ච තැන. අවසානයට එන්න පුළුවන් වෙන්නේ අවසන් වෙන විදිහෙන් ක්‍රියාවෙහි යෙදුනොත්. ඒ ක්‍රියාවෙහි යෙදෙන අවස්ථාව පෙන්නනවා දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා. දුක්ඛ සත්‍ය කෘත්‍ය ඥාන, දුක පිරිසිඳ දකිමින් ඉන්නවා තාම, සමුදය ප්‍රහාණය කරමින් ඉන්නවා, නිරෝධය සාත් කරනවා, මාර්ගය වඩනවා. එතකොට දුක පිරිසිඳ දකිමින්, සමුදය ප්‍රහාණය කරමින්, නිරෝධය සාත් කරමින්, මාර්ගය වඩනවා කියන මේ මෙද අවස්ථාව, මාර්ගය වඩනවා කියන අවස්ථාව කෙනෙකුට ලැබෙන්න විදිහක් නැහැ. ඉන් එහායින් තියෙන අවස්ථාවට පා නොතබා දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥාන, සමුදය සත්‍යයේ සත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ සත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ සත්‍ය ඥාන කියන මේ සත්‍ය වටේට, සත්‍ය අවස්ථාවට නොපැමිණ කෙනෙකුට කෘත්‍යයට ක්‍රියාවට යන්න බෑ. එතකොට ඔන්න තේරුම් ගන්න, කෙනෙකුට මේ ශාසනය තුල මාර්ග භාවනාවක්, ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාවක් හමු වෙන්නේ නැහැ සත්‍ය ඥාන වලින් තොරව. සත්‍ය ඥාන උපදවා ගන්නෙ නැතුව කෘත්‍යයට යන්න බෑ. කෘත්‍යෙහි නොයදී කෘත අවසන් කළා කියන තැනට යන්න බෑ. එහෙනම් මේ ශාසනයේ පළවෙනි වැඩපිළිවෙල තමයි සත්‍ය ඥාන. දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥාන, සමුදය සත්‍යයේ සත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ සත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ සත්‍ය ඥාන. මෙන්න මේ අවස්ථාවට ආවා කියන්නේ සාමාන්‍ය අවස්ථාවක් නෙමෙයි. ඛතම දිට්ඨි නෙවත්නි කුමක්ද සම්මාදිට්ඨිය? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං ඉදං උච්චති සම්මාදිට්ඨි. මෙන්න මේ සතර නුවණටයි සම්මාදිට්ඨිය කියලා කිව්වේ. එතකොට යම් මොහතක සතර නුවණ දුක්ඛ සත්‍යයේ සත්‍ය, සමුදය සත්‍යයේ සත්‍ය, නිරෝධ සත්‍යයේ සත්‍ය, මාර්ග සත්‍යයේ සත්‍ය
සම්පූර්ණත්වයට පත් වුණා කියලා කියන්නේ සම්මාදිට්ඨිය උපන්නා. සම්මාදිට්ඨිය උපන්නා කියලා කියන්නේ මාර්ගය උපන්නා. ඒ කියන්නේ සෝතාපන්න භාවය. එතකොට සෝතාපන්න භාවයට ආවා කියලා කියන්නේ මාර්ගයේ ලෝකෝත්තර මාර්ගය උපදවාගත්තා. එතනින් එහාට තමයි ඒ මාර්ගය තුල කටයුතු කරලා සීල ආශ්‍රවක්ෂය කරගෙන යන වැඩපිළිවෙල ගොඩනැගෙන්නේ. එතකොට ප්‍රශ්නයක් තියෙනවා, මාර්ගයට ආපු කෙනාට නම් මාර්ග භාවනාව මාර්ගයේ ඉබේ උපදින්නේ නැහැනේ. මාර්ගයේ උපදින්නත් වැඩපිළිවෙලක් තියෙන්න ඕන. අන්න බුදුහාමුදුරුවෝ මේ ශාසනික ප්‍රතිපදාව දෙපැත්තකට බෙදෙනවා. ආදි බ්‍රහ්මචර්යාව හා බ්‍රහ්මචර්යාව කියලා. పూర్ව ප්‍රතිපදාව හා ප්‍රතිපදාව කියලා. ඒ ආදි බ්‍රහ්මචර්යාව හෙවත් పూర్ව ප්‍රතිපදාව කියන මේ කටයුතු ටික තමයි සෝතාපන්න අංග හැටියට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. සරියුත් හාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවෝ දිනක් විමසනවා, සාරිපුත්තයනි, මේ සෝත කියලා කියනවා මොකටද මේ සෝත කියලා කියන්නේ? බුදුහාමුදුරුවනි, සම්මාදිට්ඨි සම්මා සංකප්ප වාචා කම්මන්තා ජීවායාම සති සමාධි නම් වූ මේ අංග 8කින් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි සෝත කියලා කියන්නේ. සාදු සාදු සාරිපුත්තයනි, එහෙමමයි. ඒක එහෙමමයි. අනුමත කළා. සෝතාපන්නයා සෝතාපන්නයා කියලා කියනවා කාටද? සාරිපුත්ත මේ සෝතාපන්නයා කියලා කියනවා. ස්වාමීනි, අංග 8කින් යුක්ත මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කවුරුන් හෝ පැමුණුනේද? අන්න ඔහුව හඳුන්වන ඒ පුද්ගල නාමයයි සෝතාපන්නයා කියලා කියන්නේ. සාදු සාදු සාරිපුත්තේනි, එහෙමමයි. සෝතාපන්න අංග කියලා කියනවා කුමකටද? සාරිපුත්තය, සෝතාපන්න අංග. සාමීනි, මේ සෝත නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්න යම් උපකාරක ධර්මතාවේ නම් කල්‍යාණ මිත්‍රාශ්‍රය, ධර්මශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරයේ, ධම්මානුධම්ම ප්‍රතිපදාව ගැන මෙන්න මේ අංග 4 සෝතාපන්න අංග කියලා නම් කරනවයි කියලා මතක් කළා. සාදු සාදු සාරිපුත්තේනි. එතකොට දැන් මෙන්න මේ ප්‍රකාශනයේදී පැහැදිලි වෙනවා අපට නිසකයි සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉදී උපදින්නේ නෑ. ඒ ලෝකෝත්තර මාර්ගයේ උපදින විදිහේ වැඩපිළිවෙලක් තියෙන්න ඕන. අනුපූර්ව ප්‍රතිපදාවක් වැඩපිළිවෙලක් තියෙන්න ඕන. අන්න ඒ වැඩපිළිවෙල තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා කියන්නේ. අපි අද භාවනාව විවිධ දේ යොදාගෙන තියෙන්නේ ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන වචනයට. හැබැයි ධම්මානුධම්ම ප්‍රතිපදාව ඔය කවුරු කරන දේත් වෙන්න පුළුවන්, ධම්මානුධම්ම ප්‍රතිපදාවක් වෙන්න පුළුවන්. හැබැයි සෝතාපන්න අංගයක් වෙන්න නම් මොනෝහරි කරන දේ වෙන්න බෑ. අර ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදින විදිහේ ඊට ආසන්නම වැඩපිළිවෙල වෙන්න ඕන ධම්මානුධම්ම ප්‍රතිපදාව. එතකොට ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ඊගෙනුකට යෙදෙන්න බෑ සෝතාපන්න අංගයක් හැටියට. යෝනිසෝමනසිකාරය නොදැන. හැබැයි ඒ යෝනිසෝමනසිකාරය කියන තැන අර පුඤ්ඤාභි සංඛාර ආනන්‍ය සංඛාර වලට අයිති එකක් වෙන්න බෑ. ආශ්‍රවක්ෂය කරගෙන ඉදිරියට යන්න පුළුවන් තරමේ දැක්මක් ඒ නුවණ තියෙන්න ඕන. අන්න ඒ බඳු දැනුමක් ලැබෙන්න ධර්මයේ ඕන. ඒ බඳු ධර්මයක් ලබන්න කල්යාණ මිත්‍රයෝ ඕන. මේ අංග 4 තමයි සම්පූර්ණ කරන්නේ. එතකොට ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන එකේදී අර ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන තැනේ වෙනස මොකක්ද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියනකොට දුක්ඛ ඥානේ සමුදය ඥාන නිරෝධ ඥානේ මාර්ග ඥානේ සම්පූර්ණයි පිරිලා. ඒතන පිරෙනකන් පුරවන ක්‍රියාවලිය වෙන්න ඕන ධම්මානුධම්ම ප්‍රතිපදාව. එතකොට අපි අපේ ජීවිතය තුළ ගොඩනගන ක්‍රියාවලිය අර සතර නුවණ වැඩි දියුණු කරන, ඒ සතර දැනුම වඩන ක්‍රමයක් වෙන්න ඕන. දැන් අපි මොනවා හරි කමඨහනක් මෙනෙහි කර කර හිටියා කියන කාරණාව තුළ, පැය දෙකක් නිහඬව නිසලව හිටියා කියන කාරණාව තුළ අපිට වැදගත්කමක් නැහැ මේ සතර නුවණ පිරෙන්නේ නැත්තම්. සතර දැනුම වැඩෙන්නේ නැත්තම් එහෙනම් ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා කියන්නේ කුමන ක්‍රමයකින් හෝ මේ සතර දැනුම පුරවන එක. අන්න සතර දැනුම යම් විදිහකින් පිරුණානම් පිරෙව්වානම් ඒ පිරුණ මොහොතේම තමයි සෝත ආරියෂ්ඨාංගික මාර්ගයේ උපදින්නේ. අන්න ඒ ආරියෂ්ඨාංගික මාර්ගයේ උපදින්න තියෙන වැඩපිළිවෙල හා උපදවාගත් පසු යෙදෙන වැඩපිළිවෙල කියන මේ දෙකටම අයිති සතිපට්ඨානය. පූර්ව ප්‍රතිපදාවට හා ප්‍රතිපදාව කියන දෙකට අයිති. අපි ගත්තොත් මේ සමස්ත වැඩපිළිවෙලනේ සප්ත විසුද්ධි කියලා දක්වලා තියෙන්නේ. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි. ඕකනේ වැඩපිළිවෙල. එතකොට ඥාන දර්ශන විසුද්ධියක් ලබන්න බැහැ පටිපදා ඥාන දර්ශනයක් නැතුව. ප්‍රතිපදාවක් ලැබෙන්නේ නැහැ මග්ගා මග්ග මග නොමග පිළිබඳව දක්නා නුවණකින් තොරව. මග නොමග කියන දෙක පැහැදිලි වෙන්නේ නැහැ සැක දුරු වෙන්නේ නැතුව. කංකා විතරනේ සැක දුරු කරන්න බැහැ දිට්ඨි විසුද්ධියෙන් තොරව. නාම රූප පරිච්ඡේදය, නාම රූප ටික බෙද බෙදා වෙන් කර කර හඳුනගන්නේ වැඩපිළිවෙලක් නැතුව ඒක දුරු වෙන විදියක් නැහැ. සත්පුද්ගල ආත්ම දෘෂ්ටිය අතහැරෙන විදියක් නැහැ. නාම රූප වෙන් කරන්න බෙදන්න පුළුවන් කමක් නැහැ නීවරණ වලින් වැහුණු මනසකට. සිතේ විසුද්ධිය ඕන. චිත්ත විසුද්ධිය, සිතේ නීවරණ ධර්ම දුරු කරන්න බැහැ ඉන්ද්‍රිය අසංවර කෙනෙකුට. අරමුණක සිත පිහිටවන්න පුළුවන් කමක් නැහැ ඉන්ද්‍රිය අසංවර කෙනෙකුට. සීලය සම්පූර්ණයි. එහෙනම් අපිට මේ සප්තවිසුද්ධිය තුල අපිට මේක දෙකට බෙදා ගන්න පුළුවන්. මග්ගා මග්ග ඥාන දර්ශන මග නොමග හඳුනාගත්තට අනතුරුයි මාර්ගය. පටිපදා ඥාන දර්ශනය මෙන්න මේකයි කළ යුත්ත කියලා ප්‍රත්‍යක්ෂයට ඇවිල්ලා එහි කටයුතු කරලා ඥාන දර්ශනය ස්කන්ධයත් ස්කන්ධයන්ගේ උදයත් වේයත් දකිනින් ස්කන්ධයන්හි කලකිරෙනින් කලකිරෙන නිසා නොයැලෙමින් නොයැලෙන නිසා මිදෙමින් මිදුනේ යන නුවණද ලබමින් සියල්ල නිමා කළා කියන තැනට යන එක. එතකොට දැන් ඊට මෙහා පැත්තේ වැඩපිළිවෙලක් තියෙනවා මග නොමග පිළිබඳව හඳුනා ගන්නා තැන දක්වා. පූර්ව ප්‍රතිපදාව කියන කොටසට ඒ ටික ඔක්කොම අයිති වෙනවා. එතකොට මෙන්න මේ සතිපට්ඨානයේ තියෙනවා මග නොමග හඳුනාගෙන ප්‍රතිපදාව මාර්ගයේ උපදවා ගන්නවා කියන තැන දක්වාත්. උපදවාගත් කෙනාට ඥාන දර්ශනයේ පිණිස වැඩි යුතු මග මේ දේශනාව තුල අන්තර්ගතයි. ඒ නිසා අපිට මේවා වෙන් කරන්න බෙදන්න පුළුවන් කමකුත් නැහැ. දැන් සතිපට්ඨානය. සතිපට්ඨානය කියන එක බුදුරජාණන් වහන්සේ මේ හැමෝටම පොදුවේ පනවපු දේශනාවක් නෙමෙයි. මේක සැබවින්ම හුඟාක්ම ගෝචර වෙන්නේ දුක පිළිබඳව දැනුම, සමුදය පිළිබඳව දැනුම, නිරෝධය පිළිබඳව දැනුම, මාර්ගය පිළිබඳව දැනුම ලබාගත් කෙනාට ඒ දැනගත් දේ දකින්න මෙන්න මේ වැඩපිළිවෙලෙහි යෙදෙන්න කියලා ඒ මූලික දැනුම ලැබපු කෙනාට පනවපු වැඩපිළිවෙල. අදාපි මේ මූලික දැනුම සම්පූර්ණ කරගන්න නැතුව පළමුවෙන්ම පටන් ගන්න සතිපට්ඨානේ. ඒක බුද්ධ දේශනාවේ අඩුවක් නෙමෙයි, අපේ අඩුවක්. ඒ නිසා මේ වැඩපිළිවෙල අමුතුවෙන් සතිපට්ඨානේ වඩනවා, ඉදිපාද වඩනවා, සතර සම්‍යක් ප්‍රධාන වීරිය වඩනවා, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම, ආර්ය ශ්‍රාවක මාර්ගයේ වඩනවා කියලා මේ වෙන වෙනම කරන එකක් නෙමෙයි. මේ අපි හරි විදියට පටන් ගන්නවා නම් වැඩපිළිවෙල, ඒ පටන් ගන්නවා කියන තැන වැඩෙන්නේ බෝධිපාක්ෂික ධර්ම. දැන් සතර සතිපට්ඨානේ වඩන්න බැහැ සතර සම්‍යක් ප්‍රධාන වීරිය නැත්තම්. සතර සතිපට්ඨානේ වඩනවා කියලා කියන්නේ නූපන්න කුසල් නූපදීන්නට, උපන්න කුසලයේ දුරු වෙන්නට, නූපන් කුසලයේ උපදීන්නට, උපන් කුසලයේ වඩන්න කරන ක්‍රියාව වෙනවා. එහි ඒ සතර සම්‍යප්පදං වීරියෙන් සතිපට්ඨානේ වඩනවා කියන තැන වැඩෙන්නේ ඡන්දචිත්ත වීරිය වෙනස්. ඉදිපාද ධර්මයේ වඩනවා කියලා කියන්නේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා කියන්නේ බල ධර්ම වැඩෙනවා. බල ධර්ම වැඩෙනවා කියලා කියන්නේ බොජ්ජංග ධර්ම වැඩෙනවා. බොජ්ජංග ධර්ම වැඩෙනවා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා කියන්නේ. එනිසා මේවා වින් කළා දක්වන්න බෑ. අපි කරන ක්‍රියාව හරියට දැනගෙන හඳුනගෙන කරනවා නම් කෘත්‍ය කියන අවස්ථාවෙන් නම් අපි සතිපට්ඨානේ භාවිතා කරන්නේ ඔය කියන සියලු ධර්මියෝ එකවර එක්ෂණෙහි වැඩෙන බා. වින් කරන්න බෑ. එතකොට දැන් එහෙම නොවැඩෙන අවස්ථාවකුත් තියෙනවා. දැන් අපි කිව්වා පූර්ව ප්‍රතිපදාවේදී අපි රූපය ගැන විමසනවා, වේදනාව ගැන විමසනවා, සංඥාව පිළිබඳව වෙන වෙනම ස්කන්ධයන් පිළිබඳව විමසීමක් කරනවා. එතකොට මේ ධර්මියෝ වෙන වෙනම ගොඩනැගෙන්නේ, වෙන වෙනම වැඩෙන්නේ. ඒ නිසා මෙන්න මේ ආකාරයෙන් ටිකක් අමාරු ඇති, ගැඹුරු ඇති. නමුත් තේරුම් ගන්න මේ වැඩපිළිවෙල කියන එක මෙන්න මේ බඳු සත්‍ය කෘත්‍ය කෘත කියන අවස්ථා තුනකින් 12 ආකාරයකින් අවබෝධයට එන වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල තුල භාවිතයට ගෙනෙන ක්‍රියාකාරකම් තුල සම්පූර්ණත්වයට පත්විය යුතුයි මෙන්න මේ කියන බෝධිපාක්ෂික.
අමත විපස්සනා දෙකම එකවර වැටෙන ආකාරය පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
ඒකට උත්තර දුන්න අපි දවාලෙත් නේ.
ඊළඟ ප්‍රශ්නේ, ගරු ස්වාමීන් වහන්ස, භාවනාව ප්‍රයක් පමණ කරන විට බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව ආදී භාවනා මාරු කරමින් කිරීම සුදුසුද? සක්මන් භාවනාවේදී අෂ්ට සංඥා භාවනාව ස්වාමීන් වහන්සේ කරුණාකර නැවත කියා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
හොඳයි. අපි ඇත්තටම කළ යුතු සමස්ත වැඩපිළිබඳව සම්පූර්ණ අවබෝධයකින් පටන් අරගෙන කරනවා නම් අපිට මේ එක එක කමඨහන ගැන අමුතුවෙන් වින් වින්ව හඳුනා ගන්න, හඳුන්වා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ මේක කළාට පස්සේ ඊළඟට මොකද්ද කරන්නේ? ඒක වැඩුවට පස්සේ ඊළඟට මොකද්ද කරන්නේ? හාමුදුරුවනේ මම මේක නම් වැඩුවා, දැන් ඊළඟට මොකද කරන්නේ? ඒ ටිකත් වැඩුවා, දැන් ඊළඟට මොකද? ඒ කියන්නේ ඉදිරියේ දක්වා යන වැඩපිළිවෙලක් දන්නේ නැහැ කියන එක. ඉතින් මේ ශාසනය තුල අපි ඉදිරිය දක්වා අනුමාන තරමකින් හෝ වැඩපිළිවෙලක් හදාගෙන තියෙන්න ඕන. හදාගන්නේ නැතුව යන ගමන සාර්ථක නෑ. අපිට කොළඹට යන්න ඕනකම තිබුණාට කොළඹට යන්න කියලා අපි පාරට බැස්සට කොළඹ තියෙන්නේ කොහේද? කොයි පැත්තටද යන්න ඕන? මග සලකුණු මොනවද කියලා දන්නේ නැති වුණොත් අපි කොළඹට යනවා කියලා ගාලු පැත්තට යන්න පුළුවන්. දැන් ගමනත් කෙරෙන උත්සාහය, වීරිය, මහන්සිය, කැපකිරීම ඔක්කොම තියෙනවා. හැබැයි කොළඹට නෙමෙයි යන්නේ. එනිසා අපිට නිවනට යන්න ඕනකම තිබුණාට මදි. එකට යන්නේ කොහොමද? මොකද්ද පාර? මොනවද මග සලකුණු? කොහෙද තියෙන්නේ? කොහොමද යන්නේ? මේවා ඔක්කොම අහගෙන ඉන්න ඕන. එනිසා මේ හැම කමඨහනක්ම බුදුරජාණන් වහන්සේ වෙන්වෙන්ව දක්වලා තියෙනවා. සමත විපස්සනා වශයෙන් අපි මේ තුල ජීදෙන සමස්ත දැනුම සම්පූර්ණ කරගත්තොත්, කෙටියෙන් ගත්තොත් මේ තුල වෙන්න ඕන මොකක්ද? අපිට බුදු ගුණ වේවා, මෛත්‍රී වේවා, සුභ වේවා, මරණ සති වේවා, ආනාපාන සති වේවා, මේවා ඒකාන්තයෙන් අත්නොහැර මේවාම කරන්න ඕන කියන නියමය නැහැ. ධර්මයේ අපි තේරුම් ගත්තා නම් දැන් අපි දන්නවා ආශ්‍රවක්ෂය කරන්න නම් මෙන්න මේ සතර නුවණ, චතුරාර්ය සත්‍ය පිළිබඳව නුවණ දැනුම ලැබෙන්න ඕන. ඒක ලැබෙන්නේ දුක පිරිසිඳ දකින්නවා කියන තැන යෙදෙන්නේ මෙන්න මෙතනයි කියලා අපි ඊයේ ඉඳලා කතා කළා. අන්නේ ඒ දැනුම නුවණ තේරෙනවා නම් දැන් මෙතන බලන්න ඕන, මෙතන තමයි මුලා නොවි ඉන්න ඕන කියන දැනුම තියෙනවා නම්, මෙතන මුලා නොවි ඉන්න ඕන කියන දැනුම ඕනකම තිබුණත් මුලා නොවි ඉන්න බෑ. රැවටීම ඒ තරම් බලවත්, ආශ්‍රවය ඒ තරම් බලවත්. දැන් මට ඕන නොරැවටි ඉන්න, මුලා නොවි ඉන්න, එහෙත් මුලා වෙනවා. එහෙනම් දැන් මම මේකේ හැප්පෙනවා, උත්සාහ කරනවා මෙතනම මුලා නොවි ඉන්න බෑ. එහෙනම් මට කරන්න තියෙනවා දැන් මොන විදියකින් හරි ඉස්සෙල්ලා මේ හිතේ දුර්වලකම මග හරව ගන්න ඕන, නීවරණ ටික දුරු කර ගන්නවා. ඔන්න දැන් මම අර අවශ්‍යතාවයේ පොඩ්ඩකට පස්සෙන් තියලා පැත්තකින් තියලා ඉස්සෙල්ලා හදා ගන්න ඕන මේ හිත කියන දැනුම ඇතුව සිත එකඟ වෙන්නේ මොන කමටහනකින්ද? සිත විසිරෙන්නේ කොයි අරමුණු ඇසුරු කරගෙනද කියලා හඳුනගෙන සිතේ දුබලභාවයේ තියෙන කාමච්ඡන්දේද, ව්‍යාපාදේද, තීන මිද්දේද, උද්ධච්ච කුච්චේද, විචිකිච්ඡාවද මොකද්ද කියලා හඳුනගෙන ඒ නීවරණයට හිත විසිරෙන නීවරණයේ හඳුනගෙන ඊට අනුරූපීව කමඨහන තෝරගෙන හිත වඩන්න ඕන. එතකොට දැන් අපි මෙතනින් පටන් අරගෙන අතනින් අවසන් කරන්න ඕන කියන චාට් එකක් නැහැ. මට තියෙන්න ඕන දැන් මේ අවස්ථාවේ හිතේ මෙන්න මේකයි තියෙන්නේ. දැන් මගේ ගමනට බාධාව මෙන්න මේ නීවරණය. දැන් මම මේකයි විඳින්න ඕන. දැන් කාමච්ඡන්දයේ තියෙද්දි මම බුදුගුණ වැඩුවට හරියන්නේ නැහැ. දැන් බුදුගුණ නෙමෙයි ඕන කාමච්ඡන්දය දුරු කරන්න, අසුභය වඩන්න වෙනවා. ඒ හිතේ පවතින ඒ අවස්ථාව හඳුනගෙන ඊට අනුරූපීව ප්‍රතික්‍රියා දක්වන්න ඕන. අපි සාමාන්‍යයෙන් දල වශයෙන් භාවනාවකට බැස ගන්නකොට බුදුහාමුදුරුව ගැන සිහි කරලා මෛත්‍රීසිත ඇසුරු කරගෙන අර ආරම්භයක් හැටියට අපි කමටහන. ඉතින් ඒ ටික නැති වුණායි කියලා ගැටලුවක් නැහැ. එකවරම ස්කන්ධයන්ගේ උදේවැය දකින්න පුළුවන් නම්, ස්කන්ධයන්ගේ උදේවැය දැකීමේ බාධාවක් තියෙනවා නම් නීවරණයන්ගේ, අන්න ඒ නීවරණයේ දුරු වෙන්නේ කුමන කමටහනකින්ද කියලා තමන් අඳුන ගන්න ඕන. දැන් මම කියලා හරියන්නේ නැහැ මේක වඩන්න කියලා. තමන් අඳුන ගන්න ඕන දැන් මොකද්ද මේකට ඕන කරන උත්තරේ කියලා. හඳුනගෙන ඒකම තහනයි. එහෙම පිළිවෙලක් ඇතුව, දැනුමක් ඇතුව මේ කටයුත්තේ යෙදෙන්න තරම් දැනුව සම්පූර්ණ කරගන්න බලන්න තවදුරටත්.
ගරු ස්වාමීන් වහන්ස, කෙනෙකු යම් මාර්ගඵලයකට පැමිණ ඇද්දයි තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කරගන්නේ කෙසේද? මාර්ගඵල සමාපatti සෝයයට සමවැදී මෙන්ම තමා එම ඵලයට පැමිණ ඇති බවට සාහවරු කළ හැකිද? ඉතා කරුණාවෙන් පැහැදිලි කර දෙන්න.
මාර්ගඵල ලැබපු අය නම් මෙතනත් ඇති ඔය එක එක භාවනා මධ්‍යස්ථානවලින්. ඒගොල්ලන්ගෙන් ඇහුවොත් නම් ලේසියෙන් දැනගත හැකියි. දැන් නම් මාර්ගඵල පිළිබඳව දන්නේ ලැබපු කෙනා නෙවෙයි. ගුරුවරයාට තමයි ප්‍රත්‍යක්ෂා ඥානෙ පහළ වෙන්නේ. හරිනම් මගඵල ලැබපු බව ප්‍රත්‍යක්ෂා ඥානෙ කියන්නේ මොකද්ද? මෙච්චර ආශ්‍රව ප්‍රමාණයක් ගෙවුවා, මෙච්චර ආශ්‍රව ප්‍රමාණයක් ඉතුරුයි. මෙච්චර දුරක් ආවා, මෙච්චර දුරක් යන්න තියෙනවා කියලා ඇති කරගත්ත දැනුම තමයි ප්‍රත්‍යක්ෂා ඥානෙ කියලා කියන්නේ. එතකොට යම් කෙනෙකු මගඵලයට අධිගමයට ආවනම් ඒක හොරෙන් රහසෙන් ලැබෙන එකක් නෙවෙයි. තමා ලබන අවබෝධයක්. එතකොට සෝතාපන්න භාවයට පත්වෙච්ච කෙනා ඒකාන්තයෙන් ප්‍රත්‍යක්ෂයෙන් දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානෙ, සමුදය සත්‍යයේ සත්‍ය ඥානෙ, නිරෝධ සත්‍යයේ සත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ සත්‍ය ඥාන කියන මේ සතර නුවණ ලබලා ඉවරයි. දැන් ඔහු දන්නව කරන්න ඕනේ මොකද්ද කියලා. දැන් මාර්ගයේ උපදවා ගත්තා කියන්නේ කල යුත්තේ මොකද්ද කියලා හඳුනගත්තා. එතකොට දැන් ඒකාන්තයෙන් මෙන්න මේ සතර නුවණ සම්පූර්ණයි කියලා Tamanට තේරෙනවා නම් දැනෙනවා නම් එහෙනම් දැන් Taman දන්නව මට දැන් දුක පිරිසිදු දැක්කනම් ආයි සත්පුද්ගලාත්ම කියන දෘෂ්ටිය ඉතුරු වෙලා නැහැ. සක්කාය දෘෂ්ටි ඉදුරු වෙන්න ඕනනේ. සැක නැහැ, විචිකිච්ඡා නැහැ. දැන් කොහොම හරි මේ නිවන් දකින්න පුළුවන් මේවා මේවා කරාම කියලා එකක් නැහැ දැන් දන්නව. කරන්න නම් තියෙන්නේ එකම දෙයයි, ස්කන්ධයන්, ස්කන්ධයන්ගේ උදයත් වේයත්. මේ ටික තමයි තවදුරටත් බලන්න තියෙන්නේ කියන හොඳ නුවණ, ප්‍රත්‍යක්ෂ නුවණ හොඳින් පිළිපදින්න. එතකොට යම් කෙනෙකුට මෙන්න මේ සතර නුවණ සම්පූර්ණත්වයට පත් වුණොත්, පත් වුණා නම් Taman දන්නවා. මම නෙමෙයි දැනගන්නේ. Taman දන්නවා ඒ තුල සක්කාය දෘෂ්ටිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. එතකොට ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති, අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති, අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති, අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති, තස්ස ඒවං යෝනිසෝ මනසිකරෝතෝ තීනි සංයෝජනානි පහීයන්ති සක්ඛාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ. එතකොට අපිට හසු වෙලා තියෙන ඕන මෙන්න දුක, මෙන්න සමුදය, මෙන් නිරෝධය, මෙන්න මාර්ගය. අපි ඊ අර නිදර්ශනයේදී පෙන්නවා ඡායාව හා ඡායාව හට ගැනීමට හේතු පවතින ධර්මතාවය. අපි ඒ ටික නම් කළා දුක්ඛ සත්‍යයට සමාන කළා. සමුදය සත්‍යයට නැවත නැවත හට ගන්න දුකට හේතුව හැටියට පෙන්නවා නැති දෙයක් ඇති බවට පෙන්වන බව. බල්ලෙක්ව දකිනවා. දැන් බල්ලට සාපේක්ෂකෝනේ බල්ලා කායවා කර්ම කරගන්නේ. ඒ කර්මයට අනුවනේ ප්‍රතිසන්දිය. උත්පත්ති වෙන නිසානේ ජරා මරණ වියාදි ශෝක පරිදේව දුක් දුම්න දුක හටගන්නේ. නැවත දුක හටගන්නේ නම් හේතු ඇතන. නැති දෙයක් ඇති බවට සත්ව පුද්ගල සංකල්පය. සක්කාය දෘෂ්ටිය. එතකොට දැන් අපට පේනවා ඒ නිදර්ශනය තුල සමුදය ඥානය. දැන් ඔන්න තේරුම් ගත්තා නම් මෙන්න මේ බඳු තයක් ඇති තැන මෙහිම රැවටීමෙන් මේ බඳු අදහසක් උපදිනව නේද, බල්ලෙක් ඉන්නවා කියන අදහසක් උපදිනව නේද කියලා, මේ අදහස නිසා නේද මේ දුක විඳින්නේ කියලා ඔන්න දකිනකොටම තේරුම් ගන්නකොටම දුකයි, මේ ටික දුකයි, මේ සමුදය මේ නැවත නැවත දුකට හේතුව කියලා දකිනකොට ඔන්න Nirodhe margaye pilibandawa denumat etanuma tiyena. E wage den apata me vartamana mohothe hata ganna skandha ayatana ටික හඳුනා ගන්නකොට මේ බඳු ස්කන්ධ ඇති තැනක මේ බඳු ආයතනයක් ඇති තැනක මේ සත්වපුද්ගල මම කියන අදහසක් උපදිනව නේද? මේ මමගේ සත්වපුද්ගල කියන අදහස නිසා නේද මේ කර්ම රැස් කරගෙන මේ සත්වර සංත්‍යා දුක් විඳින්නේ? ඔන්න සමුදය දකිනවා. සමුදය ඥානයි. එතකොට එහෙනම් දැන් මෙතනම පවතින යථාර්ථයේ දුක දුක හැටියට දකිනින් සමුදය දුරු කළොත් Nirodhe saattinawa margaye wedenawa kiyala සතර දෙනුම සම්පූර්ණත්වයට පත් වෙන. එතකොට හිතන්න වෙන කොහෙවත් නෙමෙයි අපි දකින අහන දැනෙන දැනගන්න කියන තැනමයි ඔය ඔබ භාවනාවේදී ඔය දකින හමු වෙන තැනමයි ඔය ඇත්ත දකින්න වෙන්නේ. කොහෙවත් ගිහිල්ලා නෙමෙයි. ඉතින් යන්න ඒ ටික හඳුනගන්න බලන්න. ඒ තුල තමයි ඒ තුල සම්පූර්ණ දැනුම පිරෙනකොට අපට දැනෙනවා අපි ගෙවා දමපු ආශ්‍රව ප්‍රමාණය. අපි ලැබපු අවබෝධය. සකදාගාමි වෙනකොට ලැබපු අවබෝධය ගෙවා දපු ආශ්‍රව ප්‍රමාණය තව ගෙවන්නට ඉතුරු ප්‍රමාණය. අනාගාමි වෙනකොට ආපු ගමන ගෙවපු ආශ්‍රව ප්‍රමාණය තව ගෙවන්නට තියෙන ආශ්‍රව ප්‍රමාණය ලැබු අවබෝධය. රහත් වෙනකොට ගෙවා දමපු ආශ්‍රව ප්‍රමාණය තව ගෙවන්නට කිසිවක් නැති බව. සියල්ල අවබෝධ කළ බව අවබෝධ කරන්නට තව කිසිවක් නැති බව දන්නා බවම වෙනවා අරහන්ත ඵල ප්‍රතිවේක්ෂාක් ඥානය.
ගරු ස්වාමීන් වහන්සේ නාම රූප වෙන් කිරීම මන ආයතනයේ ඇතිවන්නේ නාම පමණක්ද?
අපහු ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් කියවනම්.
නාම රූප වෙන් කිරීම මන ආයතනයේ ඇතිවන්නේ නාම පමණක්ද?
හොඳයි, මේ ප්‍රශ්නේ අහන්නේ මොන වගේ තැනකින්ද කියන එක අදහස මට තේරෙනවා. දැන් එහේ කන නාසය දිව කය කියන තැන්වල නම් රූපය යෙදිලා තියෙනවා. මන ආයතනය කියන තැන රූපයක් හම්බ වෙලම නැහැනේ. මන කියන කොටත් ධම්ම කියන කොටත් මනෝ විඥාන කියන කොටත් මනෝ සංපස්ස කියන කොටත් මනෝ සංපස්සෙන් වේදනා සංඥා චේතනා කියන කොටත් මේ ඔක්කොම නාම ධර්මනේ. එහෙනම් මෙතන කෝ රූප කියලා? ඇත්තටම අපිට ඇහැට ගැටෙනවා කියන තැනත් රූප හමු වෙලා නැන්නේ. කන නාසය දිව කය කියන තැනත් සිතට කවදාවත්ම රූප හමු වෙලා නැහැ. රූප අනිදස්සනයි, අනාරම්මනයි, දකින්න බැරි, අරමුණු කරන්න බැරි දෙයක් හැටියටයි ධර්මයේ බුදුරජාණන් වහන්සේ රූපය ගැන දේශනා කරලා තියෙන්නේ. අපි රූපේ දැක්කා කියන මුලාවක් ප්‍රතිබිම්බයේ දැකලා රූපේම හමු වුණා, රූපේම දැක්කා, රූපේම වින්දා, රූපේම හඳුන්නා, රූපේ ගැනම කල්පනා කළා කියන අදහසක් තියෙනවා. නමුත් ඇත්තට රූපේ හමු වෙලා නැහැ. චක්කු සම්පස්ස, සෝත් සම්පස්ස, ගහන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස කියන තැනදිත් සිතට අරමුණ වෙලා තියෙන්නේම ධම්මමයි. සිතේම උපදින සිතුවිලිමයි. එහෙත් සිතේම හටගත් වේදනා සංඥාවන් දිහා බලලා තියෙන්නේ රූපේ බලනවාය, රූපේ දකිනවාය කියන ආකල්පයකින්, මිත්‍යා ආකල්පයකින්, මිත්‍යා දැකීමකින්. එතනත් චිත්තචෛතසික ධර්මයන්ගේ පැවැත්මට විඳින, හඳුනන, කල්පනා කරන කියන තැන සිතට අයිති කාර්යයන්. එතකොට මනායතනයේදී මනායතනයට අරමුණ වෙන්නේ ධම්ම වේදනා සංඥාවන්මයි. මනායතනයට අරමුණ වෙන්නේ වේදනා සංඥාවන්මයි. එතකොට වේදනා සංඥාව දිහා බලන්නේ රූපයයි කියන අදහසින් නම් ඒ මිත්‍යාව තියෙන තාක්කල් මනස විඥාණය නැමිලා තියෙනවා රූපේ පැත්තට. රූපේ ඇසුරු කොට පවතිනවා. ඒ නිසා දැන් මන ආයතනයේදී අපට වෙන්ව මෙන්න මේ කොටස රූපයයි කියලා දක්වන්නට පුළුවන් කමක් නැහැ. මන ආයතනයේ පවතින විදිහක් නැහැ රූපයක් නැතුවත්. දැන්
චක්කු විඥාන හිත උපදින්න තැනක් තියෙන වස්තුවක් තියෙනවා. චක්කු ප්‍රසාදය. සෝත විඥාන හිත උපදින්න වස්තුවක් තියෙනවා. කන සෝත ප්‍රසාදය. ඝාන විඥාන හිත උපදින්න වස්තුවක් තියෙනවා. ඝාන ප්‍රසාදය. ජීවහා විඥානේ උපදින්න වස්තුවක් තියෙනවා. ජීවහා ප්‍රසාදය. කාය විඥානේ උපදින්න තැනක් තියෙනවා. කාය ප්‍රසාදය. එවගේම මනෝවිඥානේ උපදින්න තැනක් තියෙන්න ඕන. වස්තුවක් තියෙන්න ඕන. ඒකට කියන වස්තු රූපය කියලා. එතකොට ඒ රූපය නැතුව ඒ රූපයේ ඇසුර උපකාරය නැතුව මනෝයතනේ පවතින්නත් මනෝවිඥානේ හට ගන්න බෑ. එනිසා රූපයේ පිහිටක් ලැබෙනවා. නමුත් අර වගේ ඍජුවම ආයතනයට ගැටෙන්න රූපයක් හමු වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ නැහැ. හැම මොහොතකම ඇහැට රූපයේ කනට ශබ්දයේ නාසයට ගන්ධයේ දිවට රසයේ කයට පහස ගැටෙනවා කියන තැනත් සිතට අරමුණ වෙලා තියෙන්නෙම වේදනා සංඥාවන්මයි. එනිසා අපි අරමුණ විඳිනවා හඳුනනවා කල්පනා කරනවා කියලා අරගෙන ඒ අරමුණ ඔස්සේ තෘෂ්ණා දෘෂ්ටිමාන ක්ලේශ කුසල කුසල උපදවාගෙන තියෙන්නේ එතනමයි. එනිසා මනායතනය තුල රූප අරමුණු වශයෙන් නොලැබුණාට නොගැටුණාට රූප හැටියටයි මේ වේදනා සංඥාවන් දිහා බලලා තියෙනවා. ඒ මෝඩකම ඒ මුලාව දුරු වෙච්ච තැන දුරු කරගන්න විදිහෙන් අපි කටයුතු දැන් ඒක තමයි අපි උදේ ඉඳලා බැලුවේ. සිතේ හටගන්න දේ අපි අර අද උදේ දැකපු දේවල් ඊයේ දැකපු දේවල් ගැන සංඥා සටහන් සිතෙන් උපදවාගෙන මේ රූපයේද මේ පේන දේ කුමක්ද කියලා සිතින් සිත විමසමින් අපි කතා කළා. මේක සතර මහා ධාතුව හෝ සතර මහා ධාතුවෙන් හටගත් දෙයක්ද මේ රූපයක් හැටියට පේන්නේ? එහෙනම් සිතේම හටගත් දෙයද? අපි හඳුනාගත්තා මේ සිතේම හටගත් දෙයයි සිතට පේන්නේ කියලා. එහෙත් මේ පේන දේ රූපයක් හැටියට බාර ගැනීමක් වෙනව නේද? රූපයක් හැටියට නේද දැర్శණේ වෙන්නේ? රූපයක් කියන කල්පනාව අහවල්දේ කියන භෞතික වස්තුන් විශේෂ පනවන පැනවීම මෙතනත් සිද්ධ වෙනව නේද කියන අදහස අපි ඉගෙන ගත්තා. එනිසා මනායතනයේ දිරිජුව රූපයක් නොගැටෙන බව ඇත්ත. එහෙත් රූප සංකල්පනාව ඒ විදිහෙන්ම පවතින බව හඳුනා ගන්න. එතකොට ඒක දෝෂයක් නැහැ, ඒක අඩුවක් නැහැ. ආයතන හයම හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙයි. මම දන්නේ නැහැ මට ප්‍රශ්නේ තේරුණ හැටියට මම මේ කිව්වේ. ඒක දැහුවි කියලා මම දන්නේ
නැහැ. සහන පින්නතාව හෝ පින්නතිය ප්‍රශ්න තුනක් අහනවා. මම හිතන්නේ එක ප්‍රශ්නයකට නම් ඊට කලින් උත්තර දීලා තිනවා. කොහොමුණත් ප්‍රශ්න තුන මම කියවනවා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව වැඩිීමේදී හුස්ම ගන්නා විට සුලන් රැල්ල නාසයේ වදින බව දැනුණත් හුස්ම පිටකරන විට දැනුනේ හුස්ම රැල්ලේ රසයක් පමණකි. මෙය නිවැරදිදැයි දැනගනු කැමැත්තෙමි. දෙවෙනි ප්‍රශ්නේ ආනාපාන සති භාවනාවෙන් විදර්ශනා භාවනාවට හැරුණේ කෙසේද? තුන්වෙනි ප්‍රශ්නේ සමාධිගත සිටන විට කන තුල නාසය තුල කුහුඹුවන් ඇවිදින්නාසේ මුහුණේ මధుරුවන් කෝමින් ඇදින්නාසේද දැනේ. එවිට සමාධියෙන් බැහැර වීමට සිදුවේ. මෙයට කුමක් කළ යුතුදයි උපදේශයක් අපේක්ෂා කරමි.
අවසාන ප්‍රශ්නයෙන්ම පටන් ගත්තොත් ඇත්තටම සමාධිය කියන එක අපි ලැබුවා නම් සමාධිය කියලා කියන්නේ ඇහැ කන නාසය දිව කය රූප ශබ්ද ගන්ධ රස පහස කියන මේ පහම අතහැරිච්ච තැන. ඒ ආයතන පහෙන්මත් මිදිලා ඒ ආයතන පහෙන් ගත්ත අරමුණු වලිනුත් ඈත් වෙලා ධ්‍යානයේ සමාධිය කියන තැන
එනිසා කය පිළිබඳව කිසිවක් අත්දැකීමට එන්න විදිහක් නැහැ. හැබැයි හුඟක් වෙලාවට සිතේ යම් සංසිඳීම් ස්වභාවයක් ඇති වෙන කල එබඳු දැනීම් හටගන්න පුළුවන්. එබඳු දැනීම් හටගන්න පුළුවන්. ඒක බොහෝ වෙලාවට සමහර වෙලාවට නුවණින් කල්පනා කරලා විමසලා බැලුව ඇත්තටම එහෙම ශරීරයේ ස්පර්ශ කරන කුහුඹුවෙක් හෝ මැස්සෙක් හෝ නැහැ. නිකම්ම දැනීම් මාත්‍රයක් තියෙන්නේ. එනිසා අපිට දැනීමක් හැටියට බලන ක්‍රමයක් තිබුණා නම් ඒක ජය ගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් සමහර වෙලාවට යම් බාධක හේතුන් හැටියටත් ආවරණ ධර්ම හැටියටත් මේ බඳු දේ සිද්ධ වෙන්න පුළුවන්. අපි දන්නවා කම්මාවරණ, කිලේසාවරණ, විපාකාවරණ කියලා ආවරණ ධර්ම තියෙනවා. ඒ නිසා එහෙම අය පුළුවන් තරම් අර පූර්වක්‍ෘතියේදී අපි කරන ක්‍රියාවන් කිසියම් අර්ථයක් තියෙනවා. අපි බුදුහාමුදුරුවෝ ධර්මයේ මහා සංගරුවන සියලු ආර්යයන් වහන්සේලා සිහිපත් කරලා වැඳ නමස්කාර කරලා සමාකරවා ගන්න එක හේතුවකින්. ආර්යෝපාදය කවදා හරි අපි සසරි කරලා තිබුණා නම් ඒක මාර්ගයට ආවරණ ධර්මයක්. එතකොට අපි වරද කළ රහතන් වහන්සේ, බුදුහාමුදුරුව, පසේ බුදුහාමුදුරුව, ආර්යයන් වහන්සේ දැන් නොසිටිනවා වෙන්න පුළුවන්. පිරිනිවිලා වෙන්න පුළුවන්. නමුත් අපි ඒ බව සිහි කරලා වෙච්ච වරද, සියලු වැරදි සසර පුරා සියලු වැරදි සමාකරව ගන්නවා. සමාකරව ගන්නට ඕන. නැවත නැවත වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ අපේ ඇසුරේ ඒ බඳු ආරි භාවයට පත් වෙච්චායි ඉන්නවද නැද්ද කියලා. ඒ සාමාන්‍ය ඇසුරේදී අපට පෙනෙන්නේ නේ, හඳුනන්න බෑ. ඉතින් ඒ බඳු කෙනෙකුට අපි වචන මාත්‍රකින් හෝ වරදක් වුණොත් ඒකත් ආවරණය. ඒ නිසා සියලු ආර්ය ගුණයන්ගෙන්, ආර්ය උතුමන්ගෙන් සමාකරවා ගැනීම අපි නිරන්තර පුරුද්දක් බවට පත් කරගන්න ඕන දවසකට වතාවක් හෝ. ඒ වගේම මව්පිය, ගුරුවර, වැඩිහිටි උතුමන්ට අපේ අතින් සිදු වුණු වැරදි අඩුපාඩුකම් කිසියම් ආකාරයක විචිකිච්ඡාවක්, කුකුසක් බවට පත් වෙලා, උද්දච්ච කුක්කුච්චයක්, නීවරණයක් බවට පත් වෙලා ආවරණ ධර්මයක් වෙන්න පුළුවන්. ඒ බඳු තැනුත් අපි නිවැරදි කරගන්නට ඕන. ඔය අතරේ අපිව කුසලයට යහපතට යන්න නොදෙන යම් අදුර්ශමාන හේතුත් නැතුව නොවේ. ඉබඳු බාධකත් එන්න පුළුවන්. ඉතින් දිගින් දිගටම ඉබඳු බාධකයක් එනවා නම් ඉබඳු අවස්ථාවල විශේෂයෙන් බුදුගුණ භාවනාවක් හැටියට බුදුගුණ භාවනාව බහුල කොට වැඩිමත්. ඊට අතිරේකව පිරිත කියලා කියන්නේ අපිට තියෙන ලොකු ආරක්ෂාව, ආරක්ෂක මන්ත්‍රය. ඒ පිරිත් දේශනාවන් සිදු කිරීමත්, පිරිත් සජ්ජායනයත් මේ බඳු දෙයත් නිතර භාවිතා කරමින් බුදුගුණ භාවනාව බහුල කොට වඩමින් ඒ බඳු බාධක මග හරවා ගන්නට පුළුවන්. ඊට අතිරේකව අපි ස්වභාවිකව මනස නිවෙන්නට නොදී අපි දැඩි ආයාසයෙන් යම් අරමුණුවල පිහිටවන්න ගියාමත් ඒ තුලින් විවිධ විෂම ප්‍රතික්‍රියාවන් කය තුලින් දක්වනවා. සිත බලෙන් යම් තැනක බඳින්න ගියාම විවිධ ප්‍රතික්‍රියාවන් කය තුලින් ඇති වෙන්න පුළුවන්. ඉතින් මට දිවස් නෑ මෙන්න මේ ක්‍රම අනුගමනය කරලා හඳුනගන්න මේ බාධකය කොතනද කියලා. හඳුනකට ඒක ඊට පිළියම් යොදන්න. එකක් කරලා බලන්න, නැවතත් ඒ ස්වභාවය දෙනවා, ඊළඟට එකක් කරන්න. මේ විදිහින් මේ සියල්ල විමර්ශනය කරලා බලන්න, ඔය ටිකෙන් ඔය ප්‍රශ්නෙට උත්තර ලැබෙන්නම ඕන.
ඊළඟට තව ප්‍රශ්න කීපයක් ඒකේ තිබුණා. ආනාපාන සතිය විපස්සනාවට යොමු කරගන්නේ කොහොමද? ආස්වාසේදී සුලං රැල්ල ගැන දැනුණත් ආස්වාසේදී උණුසුමක් දැනෙන්නේ කියලා. එතකොට සැබවින්ම අපි මේ කමඨහනේදීත් අපට බෙදා ගන්න වෙන ආර්ය හා අනාර්ය ක්‍රමයේ කියලා. ආර්ය ක්‍රමයකුත් තියෙනවා, අනාර්ය ක්‍රමයකුත් තියෙනවා. සින්දු දහමේ යෝගාවචරයන් තුල මේ ආස්වාස ප්‍රස්වාසයේ ප්‍රාණයාමය බොහොම බහුලකට කරන මුතුන් භාවනාවක්. හැබැයි අපිත් ඒ ක්‍රමයෙන්ම වෙන්න බෑ, ඊට වඩා වෙනස් වෙන්න ඕන. එතකොට ඒහා සමාන වැඩපිළිවෙලක් තුල අපි යෙදෙමින් ලෝකෝත්තර ශාසනය තුල ලබන්න ඕන ප්‍රතිඵල අපේක්ෂා කළොත්, ඒ නුවණ, ඒ දැනුම අපේක්ෂා කළොත් ඒක ඉටු වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ යම් දේශනාවක් කොට නැත්නම් ඒ අනුරූපී වෙන්නට ඕන අපි කරන ක්‍රියාව. එනිසා ආස්වාස ප්‍රස්වාසයේහි සිත තබන එකත් හොඳයි. ආස්වාස වන භවයේදී සුලං වැල්ල, ආස්වාස වන භවයේදී උණුසුම් බව. ඒ කුමක් දැනුණත් කමක් නැහැ. ධාතුව සතර මහා ධාතුව, පඨවි තද ගතිය, තද ස්වභාවය, ආපෝ වේගිරෙන ස්වභාවය, තේජෝ උණුසුම් ස්වභාවය, වායෝ මේ පැතිරෙන හැකිලෙන පිම්බෙන ස්වභාවය. දැන් අපි ධාතු වශයෙන් ගත්තොත් ආස්වාසයේදී ප්‍රකට වෙලා තියෙනවා වායෝ ධාතුව, ප්‍රාස්වාසයේදී තේජෝ ධාතුව. එතකොට ධාතුව ධාතුව හැටියට දැනගත්තොත් ධාතුව නිසා උපදින සංඥාව කොහොමද කියලාත් හඳුනාගත්තොත් ඔන්න විදර්ශනාවටත් තියෙනවා හර. අපි කියවනේ රූප ධාතුම් පටිච්ච උප්පජ්ජති රූප සංඥා, රූප සංඥං පටිච්ච උප්පජ්ජති රූප සංකප්පෝ, රූප සංකප්පං පටිච්ච උප්පජ්ජති රූපච්ඡන්දෝ, රූපච්ඡන්දං පටිච්ච උප්පජ්ජති රූප පරිධානං, රූප පරිධානං පටිච්ච උප්පජ්ජති රූප පරිේෂණං. දැන් අපිට විදර්ශනාවට මේ ටික හරවනවා නම් දැන් අපි කියවනේ අපට නාමයයි පෙනෙන්නේ රූපයයි කියලා හිතා ගන්න බවක් තියෙනවයි කියලා. ඇත්තටම උතනත් බලන්න ධාතුවද මේ හිතට හමු වෙලා තියෙන්නේ. මේ සුලං රැල්ල හැටියට, උණුසුම් හැටියට, සිසිල් හැටියට මොන යම් විදියකින් හෝ හමු වෙන තැන, පෙනෙන තැන, දැනෙන තැන ධාතුවද තියෙන්නේ. ධාතුව නිසා හටගත්ත, ධාතුනානත්වය නිසා හටගත්ත සංඥානානත්වයද කියලා වෙන්කොට හඳුනා ගන්න පුළුවන් වුණොත් සමත විපස්සනාව හේතුල ගොඩ නැගී ඒක ටිකක් අමාරුයි ගැඹුරුයි. නමුත් ඊට වඩා පහසුවෙන් සරලව මම උදේ මේ ටික කියුවා. මේ ටිකට එන්න කලින්, විදර්ශනාවට එන්න කලින් අපි ස්කන්ධ පිළිබඳව, එක්සනික ස්කන්ධයන්ගේ පැවැත්ම පිළිබඳව, දකින, අහන, දැනෙන, කයත් පහසත් කාය විඥානයත්, කාය ස්පර්ශයත් කාය ස්පර්ශයෙන් හටගන්න වේදනා සංඥා චේතනා, විඳින හඳුනන කල්පනා කරනවා. දැන් ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව අපට දැනීමක් තියෙනවා. දැනීම කියන තැන කය තියෙන්න ඕන, කයට ගැටිලා තියෙන්න ඕන යමක්, කාය විඥානයේ ඉපදිලා තියෙන්න ඕන, කාය ස්පර්ශයේ ඉදලා තියෙන්න ඕන, කාය ස්පර්ශයෙන් විඳින බව, හඳුනන බව මේ ආස්වාසයයි කියලා කල්පනා කරන බව මේ ටිකනේ තියෙන්නේ. එතකොට
ප්‍රස්වාසයට ගියා කියන තැන ආස්වාසය කියලා කරපිටක කල්පනාව නැහැ. ඒ කල්පනාවට හේතු වෙච්ච සංඥාව හැඳිනීම නැහැ. ඒ සංඥාවට හේතු වෙච්ච වේදනාව නැහැ. වේදනාවට හේතු වෙච්ච ස්පර්ශය නැහැ. ස්පර්ශයට හේතු වෙච්ච ස්පර්ශ ආයතන ටික නැහැ. ආස්වාසයේදී යම් ස්කන්ධ ටිකක් හටගෙන තිබුණා නම් ආස්වාසය අවසන් වෙනවා කියන්නේ ඒ ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා. ප්‍රස්වාස වෙනවා කියලා කියන්නේ ඒකේ දැනුමක් නෙමෙයි. දැන් ආයි කායය පහසයි ගැටීම නිසා කාය විඥානයක් ඇවිල්ලා කාය ස්පර්ශයෙන් වේදනා සංඥා ප්‍රස්වාස වෙනවා කියන කල්පනාව. තවත් ස්කන්ධ ටික. පෙර ස්කන්ධ ටික නිරුද්ධ වෙලා දැන් මේ ස්කන්ධ ටික මේ දැනීමත් එක්කම නිරුද්ධ වෙනවා. ආයි ආස්වාසි ආයි ප්‍රස්වාසි මේ හැමතැනකම මෙන්න මේ බඳු ස්කන්ධයන්ගේ පැවැත්මක් ඇති බව දකින්න. මේ බඳු ස්කන්ධයන් ඇති තැන, මේ බඳු ධර්මතාවයක් ඉපද නිරුද්ධ වෙන තැන නේද මම හුස්ම ගන්නවා, මම හුස්ම පිට කරනවා කියන මේ පුද්ගල සංඥාවක්, පුද්ගල අදහසක් උපදිනවා නේද කියලා සමුදේ පිළිබඳවත් හොයන්න බලන්න. දුක්ඛේ ඥානේ වගේම සමුදේ ඥානයත් ඊට සම්බන්ධ කොට තේරුම් ගන්න බලන්න. එතකොට ඒක සම්පූර්ණ කරගත්තේ.
කරු ස්වාමීන් වහන්සේ භාවනාවේ යෙදෙන විට කයේ ඇති වෙන වේදනාව ඇති වුවාම ඒ ගැන මෙනෙහි කිරීමෙන් බලාපකා ගන්නට නොහැකි වෙලාවට කුමක් කළ යුතුද යන්න පැහැදිලි කර දෙන්න මෙන් ඉල්ලමි.
භාවනා කරනකොට විතරක් නෙමෙයි අපි කොයි වෙලාවෙත් කය ඇසුරුකොට කාය ස්පර්ශයෙන් දුක් වේදනා, සැප වේදනා, අදුක්කම සුඛ වේදනා ඇති. අපි හුඟක් වෙලාවට වේදනාව කියලා කතා කරන්නේ දුක් වේදනා විතරයි. ඒ සැප වේදනා වේදනාවක් නෙමෙයිද? සැපද නොවු දුක්ද නොවු අදුක්කම සුඛ වේදනාවත් වේදනාවක්. අපි වේදනාව කියන්නේම දුක්ඛදායක පැත්තට, දුක් වේදනා පැත්තට, පටිඝ පැත්තට. වේදනාව තුන් ආකාර වෙනවා. සැප වේදනා, දුක් වේදනා, අදුක්ඛම සුඛ වේදනා. මෙන්න මේ තුන් වේදනාවම හටගන්නේ ස්පර්ශයෙන්, පස්සපච්චා වේදනා. එතකොට සැප වේදනාවට හේතු ස්පර්ශයෙන් සැප වේදනාවක් හටගන්නවා. ඒ හේතුන්ගේ බිඳීමෙන් සැප වේදනාව නිරුද්ධ වෙනවා. දුක් වේදනාවට හේතු ස්පර්ශයෙන් දුක් වේදනාව හට ගන්නවා. දුක් වේදනාවට හේතු ස්පර්ශයාගේ බිඳීමෙන් දුක් වේදනාවද නිරුද්ධ වෙනවා. අදුක්ඛම සුඛ වේදනාවට හේතු ස්පර්ශයෙන් අදුක්ඛම සුඛ වේදනාව හට ගන්නවා. අදුක්ඛම සුඛ වේදනාවට හේතු ස්පර්ශයාගේ බිඳීමෙන් අදුක්ඛම සුඛ වේදනාවද නිරුද්ධ වෙනවා. එතකොට මේ තුන් වේදනාවම ස්පර්ශපත්යෙන් හටගෙන ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙන එක. දැන් අපට තියෙන ප්‍රශ්නේ තමයි හටගත් වේදනාවේ නිරෝධය හසු වෙන්නේ නැහැ. ඒක ආත්ම වෙලා දිගට පවතින නොනැසි නොනැවති පවතින වේදනාවක් අපට හසු වෙලා තියෙනවා. එතන තියෙන්නේ අර ස්කන්ධයන්ගේ පැවැත්ම උදේවැය නොදන්නාකම මත. මොකද යම් කාය ස්පර්ශයක් නිසා යම් වේදනාවක් හටගත්තා නම් ඒ ස්පර්ශය නිරුද්ධ වෙන තැන අපි දන්නවා. දැන් ඒ ස්පර්ශයක් වෙලා පවතින පුළුවන් ඉඩ උපරිම එක්සණයයි කියලා. මොකද සිත කායිසෙ එච්චරයි. ස්පර්ශයක් කියලා කියන්නේ ආධ්‍යාත්මික ආයතනේ, බාහිර ආයතනේ, විඥානයේ කියන තුන් දෙනාගේ එකතුව. එතකොට මේ තුන් දෙනාට එකතු වෙලා ඉන්න පුළුවන් සණයයි. එතකොට අපිට හටගන්න දුක හෝ සැප හෝ අදුක්කම සුඛ හෝ වේදනාව පවතින්න පුළුවන් සණයයි. එහෙත් අපිට මෙන්න මේ ධර්මතාවය නොදන්නාකම මත අපට වේදනාව ආත්ම වෙලා
වේදනාව මම වෙලා වේදනාව මගේ වෙලා ඒක ජීවිතේ බවටපත් වෙලා මහමිරක් වගේ දැනෙන්න ගන්නවා. ඒක අවිද්‍යාව මත මෝඩකම නිසාම සිදුවෙන්නක්. අපි කවුරුවත් ඒකෙන් මිදෙලා නැහැ. මටත් දැනෙනවා වේදනාව. අමාරුව දැනෙනවා. නමුත් අපිට බුදුහාමුදුරෝ දේශනා කරනවා උලක් ඇනුණු තැන ඒ වේදනාව විඳිද්දී එතනම තවත් උලක් ඇනගෙන විඳවන්න යන්න එපැයි කියලා. ඒ කියන්නේ කාය ස්පර්ශයෙන් හටගන්න වේදනාව කාය ස්පර්ශයෙන් නිරුද්ධ වෙනවා. අපි කාය ස්පර්ශයෙන් හටගත්ත වේදනාව කාය ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොටම මනෝ ස්පර්ශයෙන් උත්ේ වේදනාවම බාර ගන්නවා. දෙවෙනි උලක් තැනගෙන විඳිනවා. දැන් අපිට පුළුවන් නම් පළවෙනි උලේ වේදනාව නැති කරන්න බෑ මේ කය තියෙන හින්දා. කර්මයෙන් හටගත්ත කය කර්මානුරූපව ඒ සැප දුක විඳින්න ඕන. දුක් වේදනාව එනවා කියන තැන තියෙන්නේ දුක්ඛ සහගත දුක් විපාක අකුසල විපාක කාය විඥානය. සැප වේදනාව එනවා කියන තැන සැප විපාක කාය විඥානය. ඉතින් පෙර කර්මයේ විපාකයට එන තැන මේ. ඒක වළක්වන්න බෑ. නමුත් අපිට පුළුවන්කම තියෙනවා කාය ස්පර්ශයෙන් මේ වේදනාව හටගත්තත් ඒ සමගම හටගන්න මනෝපහසෙන් හටගන්න තැන මේ වේදනාවේම නිරෝධය මෙනෙහි කරලා මේක කැඩෙන බිඳෙන අනිත්‍ය වෙන ස්වභාවයක් බව තේරුම් ගන්න. කාය ස්පර්ශයෙන් හටගත් වේදනාව කාය ස්පර්ශයෙන් නිරෝධයෙන් නිරුද්ධයි. එතකොට මනෝපහසදී අපේ මානසිකාරය වෙන්නේ වේදනාව ආත්ම කරගෙන නැහැ. හටගත් දේ නිරුද්ධයි. එතකොට අපි එක තැනක දෙවෙනි උල ඇනගෙන විඳින්නේ නැහැ. ඉතින් අපට ඉගෙන ගන්න වේවි මෙන්න මේ දෙවෙනිවත් උලක් ඇනගෙන විඳින තැන විඳවන්නේ නැතුව ඒ උල ගලවලා දාලා ඉන්නේ කොහොමද කියලා හොයා ගන්න වේවි. ඒ ටික ටිකක් ඉතින් කල්යාණ මිත්‍රාශ්‍රයට ධර්මාශ්‍රවණයට දහම් පොතපත කියවලා දැනුම ටිකක් සම්පූර්ණ කරගන්න ඕන. එනිසා හඳුන ගන්න අපි හැමතිස්සෙම මනෝමයෙන් මේක බාරගෙන විඳින්න එපා. බාරගෙන විඳින හැටි විඳින්න වෙන්නෙම අර කයත් පහසත් කාය විඥානයත් කාය ස්පර්ශයෙන් අටගන්න වේදනා සංඥා චේතනා මේ හේතු නිසා හටගෙන මේ හේතු බිඳිනකොට නිරුද්ධ වී යන බව බලා ගන්න බැරි වුණොත් ඊළඟට ඒත් එක්කම සම්පටිඤ්ඤණ සම්තිරණ වොත්තපන උචිත වීතියක් දෙනවනේ. මේක බාර ගන්න ඊළඟට හිතින්. ඉතින් ඊළඟට හිතට බාර නොදී මෙතන Nirodhe මෙතනම දැක ගන්න පුළුවන් වුණොත් එහෙම නැත්නම් ඊළඟට සිතින්වත් එතන හටගෙන නිරුද්ධ වෙච්ච බවවත් බලන්න පුළුවන් වුණොත් අපට වේදනාව ආත්ම කරගන්නේ නැතුව ධර්මතාවයක් හැටියට ඉපද නිරුද්ධ වෙන ධර්මතාවයක් හැටියට අපට සද්ධර්ම අවබෝධය කරවන ආශිර්වාදාත්මක මඟ පෙන්වීමක් බවට පත් කරගන්න පුළුවන් වේදනාව ඒ ධර්මතාවය හඳුනාගත හොත්.
ඊළඟ ප්‍රශ්නය කරු ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාවේදී වෙනත් අරමුණක් පැමිණි විටදී එය සිතත් සමග ඉපදී සිතත් සමග නිරුද්ධ වේ. මෙය උදයවැය දැකීමක්ද?
ස්කන්ධයන්ගේ උදේවැය දකිනවා කියනකොට අපිට වෙන් කරලා ගන්න බෑ මේ පහම අර න්‍යාය තුල ගොඩ නැගෙන්න ඕන. ආධ්‍යාත්මික ආයතනයත් බාහිර ආයතනයත් ගැටීම නිසා විඥාණය ඒ උපන් සිතෙයි මේ සිතුවිලි උපදින්නේ වේදනා සංඥා චේතනා. එකටම ඉපදිලා එකටම නිරුද්ධ වෙන ධර්මතාවය. ආස්වාසයේ ප්‍රාස්වාසයේ වඩද්දී තවත් ධර්මතාවයක් පිළිබඳව හසු වෙනවා කියන තැන ධර්මානුකූලනේ. ඒ කියන්නේ අපි ආස්වාස ප්‍රාස්වාසය අතහැරිලයි තවත් අරමුණක් අපට ලැබෙන්න ඕන. වෙනත් අරමුණක් පිළිබඳව අත්දැකීම අපට ලැබෙනවා කියන තැන ආස්වාස ප්‍රාස්වාසයෙන් හිත ගැලවිලා. ඒක නේද? මොකද එකවර දෙකක් කරන්න බෑ. ආස්වාසයේ ප්‍රස්වාසය කරන ගමම්ම ඒ ප්‍රකටව ලැබෙන අරමුණ අපිට විදර්ශනා කරන්න බැරි කමක් නැහැ. අරමුණට අපි පෙමුණා කියලා කියන්නේ මම මෙහින් අතහැරලා ගිහිල්ලා. නමුත් අපට පුළුවන් එතන ඇත්ත විමසලා ඇත්ත දැකලා මුලා වූ තැන නිවැරදි කරගෙන නැවත ආනාපාන සතියට ආස්වාස ප්‍රස්වාසයට එන්න. එහෙම නැත්නම් සති නිමිත්තට හිත තබන්න පුළුවන්. එහෙම වැටහීමක් අවබෝධයක් ඇතිව ඒ දෙස බලනවා නම් හොඳයි. එතනදී උදේවැය දකිනවා කියන තැන ස්කන්ධයන්ගේ උදයත්වය දකිනවා කියන තැන